කරු එච් එම් සරත් කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තිබෙනවා.
මූලාසන ආරෝඪ ගරු මන්ත්‍රීතුමියනි, මං හිතන්නේ අද දවසේ අපේ පාර්ලිමේන්තුවේ නියමිතව තිබෙන්නේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධනය සම්බන්ධයෙන්. හැබැයි ඩී.වී. චානක මන්ත්‍රීතුමා ඉන්න පොඩ්ඩක්. මේ ඩී.වී. චානක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ පොදු ජන පෙරමුණේ ඡන්දවල වර්ධනය සම්බන්ධ. අද විවාදය ඒක නෙවෙයි, මාතෘකාව ඒක නෙවෙයි. අද අපේ මාතෘකාවත් අමතක වෙලා තමුන්නාසර පොඩ්ඩක් සතුටු වෙන්න පුළුවන්. හැබැයි අපි ඔක අභියෝගයක් කරනවා, ඔච්චර සතුටු වෙන ඔබට එක අභියෝගයක් කරනවා. පුළුවන් නම් මේ පළාත් පහළන එක ආයතනයක් පිහිටවල පෙන්වන්න. අපි ඔබට අභියෝගයක් කරනවා. අපි කියන ඔබේ පක්ෂෙට ඒ අරමුණ දිනන්න බෑ. ඔබ බංකොලොත් දේශපාලන පක්ෂයක් බවට අපේ රටේ ජනතාව තීන්දු කරලා ඉවරයි. ඒ නිසා
මේ මන්ත්‍රීතුමා මට තිබ්බ ප්‍රශ්නේ මේකයි. රුපියල් 100ට තිබ්බල උණු ටික රුපියල් 300ට ගෙනෙලා අනයනේ කරලා ලොකු වංචාවක් කරන්න යනවා. ඒක ගැන මම කතා කරේ. ඒක ගැන කතා කරේ. ඒක ඔබතුමාගේ ප්‍රශ්නයක් නැති වුණාට හාල් නැති එක හාල් එකේ වංචා කරපු එක ලුණු වලින්.
සරත් කුමාර් මන්ත්‍රීතුමා,
දැන් අපේ අභියෝගයේ තේරුම් ගන්න. අපි කියන්නේ එක සභාවක් පිහිටුවල පෙන්වන්න කියලා. ඔය මහ ලොකු වර්ධනය ගැන කතා කරානේ ගොඩක් කියලා. එකක් පිහිටුවල පෙන්වන්න. බංකොලොත් වෙලා ඉවරයි. දැන් ලුණු ගැන කතා කරන්න දෙයක් නැහැ. ලුණු ප්‍රශ්නේ අපි විසඳලා ඉවරයි. ඒ රටේ තියෙන සියලුම ප්‍රශ්න විසඳන්න මේ රටේ ජනතාව
දික්කල්ල කොට්ටාසි දීප් පෙරදුනා නේද? ගම පෙරදුනාද?
ගරු සරත් කුමාර,
ඊට පස්සේ අපේ මන්ත්‍රී තව ප්‍රශ්නයක් අහන්න. ඔබතුමාගේ නායකතුමා මොකද මේ අනිත් පක්ෂ නායකව කතා කරන උදේවරුවේ? මෙතුමාගේ නායකතුමා මේ ලන්ච් එකෙන් පස්සේ පළවෙනි කතාව කරලා කවුරුත් නැති වෙලාවේ කතා කරලා මාරු වෙනවා කියලා අපේ මන්ත්‍රීවරු කියනවා. මම නම් දන්නේ නැහැ. ඇත්තද?
අපේ තත්පරයක් මන්ත්‍රීතුමා.
ඉතින් වෙන කෙනෙක් කිව්වනම් මම ඕක එච්චර ගණන් ගන්නෑ. සභානායකතුමා කියපු ඉඳ පිළිග මේ කියන්න ඕන. මේකේ තියෙන ක්‍රමවේදයක් තියෙනවා. විපක්ෂ ක්‍රමවේදය තමයි පළවෙනියටම නෑ ටයිම් එක. දැන් ඔබතුමා ඇහුවා හවසෙන්නේ කියලා. හේතුව තමයි ඉස්සෙල්ලම අවස්ථාව යන්නේ සජබෙට, ඊට පස්සේ අවස්ථාව යන්නේ TNA එකට, ඊට පස්සේ සිලින්ඩරේට, ඊට පස්සේ තමයි අපිට එන්නේ. ඒ වෙලාව අනුව තමයි එන්නේ. ඊළඟට සභානායකතුමා ඇත්ත, මේ සැරේ අපි කොට්ටාසි පරාදයි. හැබැයි ඔබතුමා අවුරුදු 20ක් 30ක් ඔබතුමා කොට්ටාසි පරාදයි. මේ පළවෙනි වතාවට අපි පරාද වුණේ. ඔබතුමා විතරක් නෑ, අනුර කුමාර දිසානායක මහත්තයාත් ඡන්දේ දාපු දවසේ ඉඳන් කොට්ටාසි පරාදයි. මෙතන ඉන්න සියලුම දෙනා අවුරුදු 60ක් 30ක් පෙරදීලා මේ එකපාරක් දිල්ලා දැන් කෑ ගහන්න එනවා. ඕක තමයි ඇත්ත தත්තේ.
එච්.එම්. සරත් කුමාර මන්ත්‍රීතුමා ඔබතුමා කතාව.
හරි, දැන් එහෙමනම් අපි විවාදයට මූල අස්න ආරූඪ ගරු මන්ත්‍රීතුමේනේ අද අපි බලාපොරොත්තු වෙනවා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයට ඉදිරිපත් කරන ලද ඒ වැදගත් සංශෝධන කීපයක් සම්බන්ධයෙන් අපි අදහස් එකතු කරන්න. මං හිතන්නේ අපි කවුරුත් දන්නවා අපිට විශාල ජනවරමක් දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ වෙනකොට අපි අත්පත් කරගෙන තියෙන්නේ. ඒ විශාල ජනවරම තුළින් අපේ රටේ ජනතාව අපේක්ෂා කරපු අන්න ඒ අපේක්ෂාවක් තමයි නීතිය පාලනයට යටත් රටක් හදන එක. ඒ නීතිය පාලනයට යටත් රටක් හදන ඒ අරමුණ ජයග්‍රහණය කරන්න අපි අද ඉතාමත් වේගයෙන් ගමන් කරමින් ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයට මේ වැදගත් සංශෝධනය අපට ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපි කවුරුත් දන්නවා අපේ රටේ පහුගිය කාලේ තිබුණ වාතාවරණය. අපි කවුරුත් දන්නවා අධිකරණයට සැකකරුවෙකුට යන්න බෑ, අධිකරණයට චූදිතයෙකුට ප්‍රවාහනය කරන්න බෑ, චූදිතයෙක් බන්ධනාගාරවල ගරු අධිකරණවල මහාමග ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඔවුන් ගොදුරු වෙනවා. ඒ නිසා මේ ප්‍රචණ්ඩ වාතාවරණය ඇති කරේ කවුරුවත් නෙවෙයි, මේ පාර්ලිමේන්තුවේ මේ විපක්ෂයේ නියෝජනය කරන නැත්නම් මන්ත්‍රීවරු දැනුත් ඉන්නවා. අන්නේ මන්ත්‍රීවරුන්ගේ පූර්වගාමී මේ රටේ හැදුවේ වාතාවරණය හින්දා තමයි එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඔවුන් තමයි පාතාලයට අවි ආයුධ ලබා දෙන්න ඒ කටයුතු කරේ. දැන් මේ දවස්වල මාධ්‍යවල ඉතා පැහැදිලිව යනවා රන්නාලේ පිට අවියක් සම්බන්ධයෙන්. මේ අවිය සම්බන්ධයෙන් මෙමෙරකට විමර්ශන කටයුතු සිදු කරනවා. කවුද ඒ අවි පාතාලයට ලබා දුන්නේ? ඒ ලබා දුන්නේ අපේ රට පාලනය කරපු ඒ දේශපාලන පක්ෂ, මේ රට පාලනය කරපු ආණ්ඩු නියෝජනය කරපු ඒ දේශපාලනඥයෝ. ඒ නිසා අපි කියන්න කැමති එක වෙනස් කරලා නීතියේ පාලනයට යටත් රටක් මේ වෙනකොට අපි බොහොම වේගයෙන් හදමින් ඉන්නවා කියන පණිවිඩය බොහොම සතුටින් අපි ලබා දෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා මේ අලුත් සංශෝධන හරහා අපේ රටේ නීතියේ අපරාධ නීතියේ විශාල වර්ධනයක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන චූදිතයෙක් එහෙම නැත්නම් සැකකරුවෙක් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටීමෙන් බැහැර කිරීමේ බලයක් මේ පනත් කෙටුම්පත හරහා ගරු අධිකරණයේ විනිසුරුතුමන්ලට ලබා දීලා තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම වැදගත්. ඇයි මේක වැදගත් වෙන්නේ? ඇත්තන් විට අපි දකිනවා විශාල ජීවිත තර්ජන තියෙන සැකකරුවෝ චූදිතයෝ ඉන්නවා. ඒගොල්ලන්ට උසාවියට පෙනී සිටීම විශාල බාධාවක්. ඒ වගේම තමයි ඒගොල්ලෝ මුහුණ දෙන තත්ත්වයන් යොක්තිය පසිදලීමේ ක්‍රියාවලියට බාධාක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මේ අභියෝගය අපි දිනන්න ඕන. ඒක දිනන්න තමයි අපි මේ සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි සැකකරුවන්ගේ ක්‍රියාකලාපය නිසා මහජනතාවගේ ප්‍රතික්‍රියාවන් නිසා සාමයේ කඩවීමේ තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක මේ ප්‍රතිපාදනය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි සමහර සැකකරුවෝ සමහර චූදිතයෝ බන්ධනාගාර නිලධාරි පොලිස් නිලධාරි සිටියදීම පලා යන අවස්ථා අපි අත්දැකීමෙන් අපි දන්නවා. ඒ නිසා එවැනි අවස්ථා මගහරවන්න පාලනය කරන්න අපට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ප්‍රතිපාදනය හරහා. ඒ වගේම තමයි සමහර සැකකරුවන්ගේ හැසිරීම අධිකරණ ක්‍රියාවලියට බාධාවක් වෙන අවස්ථා අපිට දකින්න පුළුවන්. සමහර වෙලාවට සැකකරුවෝ චූදිතයෝ බෝවෙන රෝගවලට ගොදුරු වෙලා ඉන්න අවස්ථා අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි සැකකරුවෝ චූදිතයෝ නිරෝධායනයට ලක් කරන්න ඕන අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පුනරුත්ථාපනයට ලක් කරන්න ඕන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවල ක්‍රියාවලියන් වලට බාධාවක් නොවන ආකාරයට ඔවුන් අධිකරණයෙන් බැහැරව ඒ නඩුව පවත්වාගෙන යන්න අවස්ථාව ලැබෙනවා මේ ප්‍රතිපාදනයේ හින්දා. විශේෂයෙන් අපි සඳහන් කරන්නට කැමති අපරාධ නීතියේ මේ ප්‍රතිපාදන හරහා අපරාධ නීතිය විශාල වර්ධනයක් අපේ රටේ සිදු වෙනවා කියන පණිවිඩයේ විශේෂයෙන් මම ලබා දෙන්න කැමතියි. ඒ වගේම තමයි සාක්ෂිකරුවෝ සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට ගරු අධිකරණයෙන් බැහැරව තමන්ගේ සාක්ෂි සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ගරු අධිකරණයේ අවධානයට යොමු කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක විශේෂ අවස්ථාවක් හැටියට අපි දකිනවා. ඒ වගේම තමයි විශේෂඥ සාක්ෂිකරුවෝ අපි දන්නවා අපේ රටේ අධිකරණ වෛද්‍ය නිලධාරි හිගයක් තියෙනවා. අපේ රටේ රෝහල් පද්ධතිය ඇතුලේ විශාල අධිකරණ වෛද්‍ය නිලධාරි හිගයක් පවතිනවා. ඒ වගේම තමයි අපි දන්නවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සීමිත ප්‍රමාණයක් ඉන්නේ. ඒගොල්ලන්ට අසීමිත වැඩ කොටසක් පැවරිලා තියෙනවා. ඒ වගේ තමයි විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු අන්න එවැනි විශේෂඥ සාක්ෂිකරුවෝ හැටියට සැලකෙන පිරිස ගරු අධිකරණවල ඒගොල්ලන්ට විශාල කාලයක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවාද? අන්න ඒ தත්ත්වය වෙනස් කරලා ඒගොල්ලෝ ලබා දෙන්න ඕන සාක්ෂි PDF මගින් ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂණය සඳහා ඉඩ කර ලබා දෙන්න ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා මේ පනත් කෙටුම්පත හරහා. ඒ වගේම තමයි විශේෂඥ සාක්ෂිකරුවන්ගේ වාර්තා ලබා ගන්නවා වගේම විශේෂයෙන් ගත්තන් පස්සේ විශේෂඥ සාක්ෂිකරුවන්ට සිතාසි යොමු කිරීම විද්‍යුත් තැපෑල මගින් සිදු කරන්නත් මේ පනත හරහා අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම තමයි විද්‍යුත් තැපැල් මගින් විශේෂඥ සාක්ෂිකරුවන් ගරු අධිකරණයේ වෙත එවන සාක්ෂි වාර්තා සාක්ෂි වශයෙන් ආවේශ කර ගැනීමටත් ප්‍රතිපාදන විධිවිධාන සකස් කරලා තියෙනවා කියන පණිවිඩ විශේෂයෙන් මම ලබා දෙන්න කැමතියි. ඒ නිසා මේ අපරාධ නඩු විධාන සංග්‍රහයට මේ ඉදිරිපත් කරලා තියෙන මේ සංශෝධන ඉතාමත්ම වැදගත් සංශෝධනයක්. අපේ අපරාධ නීතිය තවදුරටත් පුළුල් කරමින් මේ රටේ ජනතාවගේ විශේෂයෙන් ගත්තම අපේ අධිකරණ පද්ධතියේ ඒ ක්‍රියාදාමයේ පහසු කිරීමක් මේ හරහා සිදු වෙනවා කියන එක මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තමයි විශේෂයෙන් මේක හරහා සැකකරුවන්ගේ චූදිතයන්ගේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සාතික කිරීම විශේෂ කාරණයක්. ඒ වගේම තමයි අපි දන්නවා අපේ අධිකරණ පද්ධතිය ඇතුලේ අපේ රට තුල තියෙන මැසිවිල්ලක් තමයි මොකද්ද නඩු කල්යාව. එතකොට මේ නඩු කල්යාව කියන මැසිවිල්ලට උත්තරයක් දෙන්නත් මේ පනතහරහා අපිට පුළුවන්කම ලැබෙනවා. මේ පනතහරහා ඉදිරිපත් කරලා තියෙන ඒ ප්‍රතිපාදන තුලින් මේ නඩු කල්යාවම අවම කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒින්ද අපි ඒක අමතර වාසියක් හැටියට සලකනවා. ඒ වගේම තමයි අපි දන්නවා අපි කතා කරනවා ඩිජිටල් තාක්ෂණය ගැන. අපි ඩිජිටල් අමාත්‍යාංශයක් අපි පිහිටවලා තියෙනවා රජයක් හැටියට. එහෙමනම් මේ ඩිජිටල් තාක්ෂණය අපි අධිකරණ පද්ධතිය ඇතුළට ගේන්න ඕන. අධිකරණ පද්ධතිය ඇතුළේ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ඒක කාර්යක්ෂම කරන්න අපි මේ ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගන්න ඕන. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා ඉදිරි කාලයේදී මේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පස්සේ අපි අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් ඒ අපේ රටේ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන පහුගිය කාලේ අපි දැක්කා අපේ රටේ එහෙම අපේ රටේ මේ රට පාලනය කරපු ආණ්ඩු ඒගොල්ලෝ නීතියේ පාලනයෙන් බැහැරව තමයි මේ රට ආණ්ඩු කරගෙන ගියේ. ඒ නිසා තමයි මං ඉස්සල සඳහන් කරා වගේම මේ පාතාලයේ නැගිටීම් පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වුණේ ඒ නිසා. ඒ වගේම අපි දන්නවා ඒ අපේ රටේ පහුගිය කාලේ මේ රට පාලනය කරපු ආණ්ඩු ඒගොල්ලෝ නීතියේ භාවිතා කරේ කොයි විදිහටද කියලා. නීතිය අවභාවිතා කරමින් ඒගොල්ලෝ කටයුතු කරපු අවස්ථා උදාහරණ අපට ඕන තරම් දකින්න පුළුවන්කව තියෙනවා. කාටත් මතක ඇති අපේ රටේ හිටපු අගවිනිසුරතුමිය ශිරාණි බණ්ඩාරනායක මැතිනියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනල්ලා ඒ නඩු විභාග කරේ කොහොමද? ඒතර ක්‍රියාත්මක වුණේ මේ රටේ නීතියක් නෙවෙයි.
මේ රටේ තව මිනිත්තු දෙකක කාලයක්.
ඔව්, ව්‍යවස්ථාපිත නීතියක් නෙවෙයි ක්‍රියාත්මක වුණේ. ඒගොල්ලෝ කැලෑ නීතියක් ක්‍රියාත්මක කරේ. ඒ කැලෑ නීතිය ක්‍රියාත්මක කරපු මහත්තුරු අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිට නීතියේ පාලනය ගැන උගන්වන්න හදනවා. නීතිය ක්‍රියාත්මක කරන හැටි ගැන උගන්වන්න හදනවා. හැබැයි ඊට පස්සේ මොකක් කරේ කියලා පැනලා යනවා. ඒ නිසා මේ මහත්තුරුන්ට කියන්න කැමති ඔය පිරුවට ඇඳගෙන සාටක දාගෙන ඒගොල්ලෝ මේ මිනිස්සු ඉස්සරහ රඟපාන උත්සාහ කරාට ඒගොල්ලෝ ඇඳගෙන ඉන්නේ සීතාම්බර පට කියලා කියන මේ රටේ සමස්ත මහ ජනතාව තම දන්නවා. ඒ හින්දා විශේෂයෙන් මම කියන්නේ අපි කවුරුත් සූදානම් වෙලායිද මේ රට විශාල ජනවරමක් සහිත රජයක් හැටියට අපි සූදානම් වෙලා ඉන්නේ මේ රටේ නීතියේ පාලනයට යටත් රටක් හදන්න. ඒක මේ රටේ මහ ජනතාවගේ අපේක්ෂාව. මේ රටේ විශාල ජනවරමක් අපට ලබා දුන්නේ ඒ ජනතාව තුළේ අපේක්ෂාව තිබුණ හින්දා. ඒ හින්දා ඒ ජනතාවගේ අපේක්ෂා මල් පළගන්නීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ වගකීම දරාගත්තු කණ්ඩායමක් හැටියට තමයි අපි මේ බලය අත්පත් කරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා තමයි දවසින් දවස අපි මේ රට ඉස්සරහට ගෙනියන්න, ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න, නීතිය පාලනය රටට ගේන්න අපි අලුත් පනත් අලුත් නීති දවසින් දවස මේ පාර්ලිමේන්තුව ඇතුළේ අපි අඳුරනද නේ වෙනුවෙන්. හැබැයි අපට පේනවා ඒක ගැන සාකච්ඡා කරන්න උවමනාවක් මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නැහැ. ඒ නිසා තමයි විපක්ෂයේ බොහොමයක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් බැහැර වෙන්නේ. මේ වැදගත් සාකච්ඡාවක් තියෙන වෙලාවේ, ඒ විවාදයක් තියෙන වෙලාවේ ඒකට සම්බන්ධ වෙන්න, ඒ විවාදයට අදහස් දක්වන්න, යෝජනා එකතු කරන්න ඒගොල්ලන්ට උවමනාවක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ අපේක්ෂාව හරි පැහැදිලි. ඒගොල්ලන්ගේ අපේක්ෂාව තියෙන රටේ ජනතාව රවට්ටන බලය අත්පත් කර ගැනීම විතරයි. ඒගොල්ලන්ගේ ඉතිහාසය භාවිතාව එක තමයි. හැබැයි ඒ ඉතිහාසයේ භාවිතාව මේ රටේ ජනතාව මේ වෙනකොටත් ප්‍රතික්ෂේප කළා ඉවරයි. ඒ නිසා අපි ඔබට කියන්නේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්නේ, තමුන්නාසලගේ දේශපාලන භාවිතාව අද ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. එයින්ද 100%ක් අත්පත් කරගත්තා කියලා ලොකුවට උඩපණින්න එපා. තමුන්නාසලා මේ වෙනකොටත් මේ රටේ ජනතාව තුළ ප්‍රතික්ෂේප වෙලා ඉවරයි.
ගරු මන්ත්‍රීතුමා, කාලය අවසන්යි.
ඒ නිසා විශේෂයෙන් මම ඔබට කියන්නේ මේ 1979 අංක 15 දරන අපරාධ නඩු විදාර සංග්‍රහය පනතට අපි අද ඉදිරිපත් කරන සංශෝධන හරහා අපේ අපරාධ නීතියේ විශාල ඉදිරිපීමක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ජයග්‍රහණ අපේ රටේ ජනතාවට නියත වශයෙන්ම ලැබෙනවා කියන පණිවිඩය ලබා දෙමින් මම වසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.